මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකේ විතක්ක සංඨාන සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සවැත්නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ වාසය කරනවා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නමතල මෙන්න මේ සූත්‍ර දේශනා කරනවා. මහණෙනි, අදිචිත්තේහි යෙදුන භික්ෂුව විසින් කාලෙන් කාලෙට කරුණු පහක් මෙනෙහි කරන්න ඕන. මොකද්ද මේ අදිචිත්තේ කියලා කියන්නේ? අදිචිත්තේ කියලා කියන්නේ ධානවලට, විදර්ශනාවට පාදක කරගන්න ධානවලට. සමත ධාන මට්ටම් 8ක් තියෙනවා. අෂ්ඨ සමාපatti කියලා කියන්නේ මෙන්න මේ අෂ්ඨ සමාපatti වලින් එකක බහුල වශයෙන් යෙදෙනවට කියන අදිචිත්තය. නැත්නම් සිත සමාපatti වලට සමවිදුන වෙලාට අපි කියන ඒ සිතට අදිචිත්තය කියලා. මහණෙනි, මේ ශාසනයේහි යම් අරමුණක් ලැබුණ භික්ෂුවක් යම් අරමුණට පැමිණලා ඒ අරමුණ මෙනෙහි කරන භික්ෂුවට ලෝභ සහගත සිතුවිලි නිතර ඇති වෙනවා නම්, ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙනවා නම්, මෝහ සහගත සිතුවිලි ඇති වෙනවා නම්, ඒ භික්ෂුව විසින් අන්‍ය වූ කුසල් සිතකින් ඒ අකුසල් සිත නැති කළ යුතුයි. මොකද්ද ලෝභ සහගත කියලා කියන්නේ? සිතේ ආසාව වැඩි වෙනවා නම් යම් කිසි දෙයකට, දැන් අපි දකින දෙයකට හෝ අහන දෙයකට හෝ දැනගන්නා ලද සුවඳකට හෝ රසකට හෝ ස්පර්ශයකට හෝ ආසාව වැඩි වෙනවා නම් ඒකට කියනවා ලෝභ සහගත සිතවිල්ලක් කියලා. මේ භාවනා නියෝගීව ඉන්න භික්ෂුවට පම මේ දේවල් ඇති වෙනවා. කාලෙන් කාලෙට අකුසල් විතර්ක එනවා. ඒ කියන්නේ අකුසල් සහගත සිතුවිලි පහළ වෙනවා. ඒවා නිතර නිතර මතක් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙනවා නම් කුසලයක් නිතර නිතර මතක් කරලා ඒ අකුසලේ නැති කර ගන්න ඕනි කියලා දේශනා කරනවා. නිතර නිතර කුසල් සිතුවිල්ලක් මතක් කරන ඒ භික්ෂුවට තමන්ට ඇතිවෙච්ච අකුසල සිතුවිල්ල, ඒ අකුසල සිතුවිල්ල ලෝභ සාගත සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ සාගත සිතක් වෙන්නත් පුළුවන්, යම් කිසි දෙයකට අකමැති වෙන්න පුළුවන්. ඇහෙන් දකින දෙයකට හෝ කනෙන් අහන දෙයකට හෝ නහයට දැනෙන සුවඳකට, ගඳකට හෝ දිවට දැනෙන රසයකට හෝ කාය ස්පර්ශයකට අකමැති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ, දැන් භාවනා නියෝගීව ඉන්න පුද්ගලයෙකුට නොහික්මුණු මිනිසුන් දැකීම අප්‍රසන්න ඇඟීමක්, ද්වේෂාග සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ ද්වේෂත් පාලනය කරන්න කියනවා. එහෙම නැත්නම් කවුරු හරි දොස් කියනවා වෙන්න පුළුවන් අභූතයෙන්. ඒ කියන්නේ කාරණාවක් නැතුව තමන්ට දොස් කියනවා. එහෙම නැත්නම් කෙනෙක් තව කෙනෙකුට දොස් කියනවා හයියෙන් තමන්ට ඇහෙන්න. ඒ ගැනත් අපි කැමති නැහැ. ඉතින් මේ වගේ කනට ඇහෙන දේවල් වලට පව අකමැති වෙන්න පුළුවන්. අකමැති වුණත් ඒ අකමැත්තත් නවත්ත ගන්න ඕනේ. ඒ අකමැත්තත් අකුසලයක්. ද්වේෂය අකුසලයක්. ඉතින් ඒ වගේ යම් කිසි දෙයකට මුලාවටපත් වෙනවා නම්, ඒ කියන්නේ අපිව රැවටීමක් රැවටීමකට භාජනය වෙනවා නම් ඒකත් නවත්ත ගන්න ඕනේ. රැවටීම මොකද්ද? හොඳ නැති දේ හොඳයි කියලා හිතෙනවා. නරක දේ හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ තමන්ගේ අතපය හරි හොඳයි, නැත්නම් තමන් කරන ක්‍රියාව හරි හොඳයි කියලා. දැන් ඒ තමන් ඒ ගැන හිතලා ලෝභ සාගත සිතුවිලි හරි ඇති කරගන්න ඕනේ නැති දේවල් තමන්ගේ අතපය වෙන්න පුළුවන්, චවි වර්ණය වෙන්න පුළුවන්, තමන් ඉන්න ආකාරය වෙන්න පුළුවන්. ඒක හොඳ වුණත් හොඳයි කියලා හිතන්න කියලා නෑ. ඇත්තටම ස්වභාවිකවම ශරීරයේ කුණපයක්, එහෙම නැත්නම් කුණු ගොඩක් කියලා තමයි කියලා තියෙන්නේ. යම්කිසි ලෝභ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම්, නැත්නම් මෝහ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම්, ඒ හැම සිතුවිල්ලක්ම අකුසලයි. අකුසල සිතුවිල්ලක් නම් ඒක දුරු කරගත යුතුයි. ඒ නිසා ඒ භික්ෂුවට බුදුරජාන් වහන්සේ අවවාද දෙනවා, යම් කිසි කුසල සිතුවිල්ලක් නිතර මතක් කරලා ඒ අකුසල සිතුවිල්ල අයින් කරගන්න කියලා. මොකද ඒ අකුසල සිතුවිල්ල නිතර ඇති වුණත් ඊට වඩා වාර ගානක් කුසල සිතුවිල්ල මතක් කර ගැනීම නිසා ඔහුගේ සිත ඒ අකුසල සිතුවිල්ලෙන් ටික ටික මිදෙනවා. මිදිලා ඒ අකුසල සිතුවිල්ල ඇති වෙන එක මේ අභාවයට යනවා. ඊට පස්සේ ඒ භික්ෂුවගේ සිත තැන්පත් වෙනවා. තමන් තුල නවතිනවා. මේ තමන් තුල නවතිනවා කියන කාරණේ බොහොම වැදගත් භාවනා කරන කෙනෙකුට. භාවනා නියෝගී භික්ෂුවකට හෝ වේවා, ගිහියෙකුට හෝ වේවා, යම්කිසි යෝගියෙකුට තමන්ගේ සිත තමන් තුල නවතිනවා කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. සිත සමාධිගත වෙන්න, එකඟ වෙන්න. ඒ මොකද තමන් තමා තුළින්ම සන්තුෂ්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ සහනය තියෙන්නේ තමන්ගේ මිත්‍රව ගාව නම් ඒ මිත්‍රන්ට කතා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සහනය තියෙන්නේ තමන් කරන යම්කිසි කාර්යයක් සම්බන්ධයෙන් නම් ඒ කාර්යය කරන හැටි භාවනා කරන වෙලාවදී ඉස්මතු වෙලා ඒකට සැලසුම් සහගත සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමන් තුල නැවතිලා නැහැ කියන එකයි අදහස් කරන්නේ. ශබ්දයක් ඇහුන ගමන්ම ඒ ශබ්දය මොකද්ද කියලා බලන්න හිතෙනවා නම්, ඒ කියන්නේ තමන් තුල හිත තැම්පත් වෙලා නැහැ, නැවතිලා නැහැ. අන්න කාක්කයක් කෑ ගැහුවත් නැත්නම් වාහනයක් හයියෙන් බ්‍රේක් කළත් ඒ මොකද්ද, මොකද වුනේ? දැන් ඒ සම්බන්ධයෙන් සිතුවිලි ගණනාවක් ඇති වෙගෙන යනවා. සතෙක් කෑ ගැහුවත් එහෙම. ඒ මොකද තමන් තුල නවතින්න අද තාම ලෑස්තිලා නැහැ. බාහිර අරමුණු වඩා වැදගත්කමකින් ඒ ඔස්සේ දුවනවා. ඉතින් ඒ නිසා මෙතන බුදුරජාන් වහන්සේ ඒ කාරණා ටික විශේෂයෙන් සඳහන් කරනවා. අකුසල සිතුවිල්ල ප්‍රහීන වීම, කියන්නේ තුනී වීම, විනාශයටපත් වීම, කියන්නේ නැවත ඇති නොවීම. ඊට පස්සේ තමා තුල සිත පිහිටීම, සිත තැන්පත් වීම, එකඟ වීම, සමාධිගත වීම කියලා පියවර ගණනාවකින් තමයි මේ සමාධියට බුදුරජාන් වහන්සේ නැවත පැමිණෙනවා කියලා දේශනා කරලා තියෙනවා. කාරණා අතෑරලා සමාධිගත වෙන්නේ නැහැ. මේ අනුපිළිවෙලටම තමයි සිත සමාධිගත වෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරාන ඒක ඒ විදිහම තමයි. අපි කොහොම සමාධිගත වෙන්න උත්සාහ කළත් මුල තියෙන කාරණා සම්පූර්ණ වෙන්නේ නැතුව අග කාරණාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන උදාහරණය තමයි දක්ෂ වඩුවෙක් හරි වඩුවෙක්ගේ අතවැසියෙක් හරි මහත් වූ ඇණයක් වැදිලා තියෙන ලීයකින් ඒ ඇණය ගලවන්න කුඩා ඇණයකින් අර ඇණේ වටේටම ඒ කුඩා ඇණෙන් පහර දීලා ලීයට අර ලොකු ඇණේ බුරුල් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඇති වෙලා තියෙන අකුසල සිතුවිල්ල ලොකු එකක් වුණත් වැඩි වාර ගණනක් කුඩා කුසල සිතුවිල්ලක් සිතුවත් වැඩි වාර ගණන අර ලොකු අකුසල සිතුවිල්ල උනත් ගලවන්න පුළුවන් කුඩා කුසලයෙන් උනත් වැඩි වාර ගණනක් හිතුවොත්. ඒකයි උදාහරණයක් පැහැදිලි වෙන්නේ. ඒ බුදුරජාන් වහන්සේගේ උපමාව අවබෝධ කරගත්තොත් ඒකේ ආකාරයටම තමයි ඒ තරම්ම ගැළපෙන විදිහට තමයි උදාහරණේ දේශනා කරන්නේ. ලොකු ඇණයක් ගලවන්න පුළුවන් කුඩා ඇණයකින්. ඒ ක්‍රමයේ තමයි බොහෝ වාර ගණනක් වටේටම පහර දෙන එක. එක පැත්තකින් නෙමෙයි වටේම පහර දෙන එක. එතකොට ඒ බුරුල් උනට පස්සේ අතින් උනත් ලේසියෙන් ඇදලා දාන්න පුළුවන් කියලා කියනවා. මේ විදිහට ඒ උපන්නා වූ ලෝභ සාගර සිතුවිල්ල හරි ද්වේෂ සාගර සිතුවිල්ල හරි මෝහ සාගර සිතුවිල්ල හරි යම්කිසි අකුසල සිතුවිල්ල ඒ අකුසල සිතුවිල්ලට ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ භාවනානුයෝගයට බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒ තියෙන බාධාව එහෙම් පිටින් නැති කරගන්න පළවෙනි ක්‍රමය තමයි කුසල් සිතුවිල්ලක් නිතර මෙනෙහි කිරීම. ඉතින් ඒ විදිහට එහෙම මෙනෙහි කරොත් ඒ අකුසල සිතුවිල්ල තුනී වෙලා ප්‍රහීන වෙලා විනාශ වෙලා කියන්නේ නැවතිලා අභ්‍යන්තරයේ සිත නැවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙමත් නැත්තම් ඉතින් මේ ක්‍රමේදී කියනවා කුසල් වෙන කුසලයක් මතක් කරලා අමාරු නම් දන්න ධර්මයක් නැත්නම් ඉගෙනගත ධර්මයක් හයියෙන් සජ්ජායනා කරන්න කියලා. එහෙම නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තියෙන දේවල් කියවන්න. එහෙම නැත්නම් කුසල් හොයාගන්න ඕනේ මොන හරි මේ ක්‍රමයේ අනුගමනය කරන්න. අපි යම් කිසි කුසලයක් හොයාගන්න ඕනේ නිතර මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරාම අපිට ශක්තිය දෙන. ඉතින් ඒවට ක්‍රම ගොඩක් අටුවාවේ සඳහන් වෙනවා. අයියෙන් සජ්ජායනා කරගෙන කෑ ගහලා හරි දන්න ධර්මයක් සජ්ජායනා කරන්න. එහෙම නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ලියලා තියෙන දෙයක් කියවන්න. එහෙම නැත්නම් මතකනම් පාඩම්නම් ඒ දේ කියාගෙන යන්න කියලා. මේ විදිහට හරි ගියේ නැත්නම් තව ක්‍රමයක් අත්හදා බලන්න කියලා කියනවා. අකුසල සිතුවිල්ල නැති කරන්න. ඒ කියන්නේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත සිතුවිල්ලක් ඇති වුණොත් නිතර නිතර ඒ සිතුවිල්ල නවතින්නේ නැත්නම් මේ සිතුවිල්ල අකුසල් කියන්නේ ඇයි කියලා වෙනම නුවණින් කල්පනා කරලා බලන්න කියනවා. වැරදියි, දුක්ඛ විපාකයි කියලා ඒ අකුසල සිතුවිල්ලේ තියෙන නරක පැත්ත හිතන්න කියලා කියනවා. මොකද්ද නරක පැත්ත? දැන් යම්කිසි පුද්ගලයෙක් භාවනා කරනවා කියන්නේ ඔහුට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා සංසාරයේ ගිලලා ඉන්න ජනතාවගෙන් වෙන් වෙලා ඒ සාමාන්‍ය ජනයා විඳින දුකෙන් වෙන් වෙලා ඔහු තුල කැමැත්තක් තියෙනවා ආර්යයන් වහන්සේලා විඳපු ඊට වඩා උසස් සැපයක් විඳින්න, සහනයක් ලබන්න. නමුත් එහෙම පරමාර්ථයකින් භාවනාව පටන් ගන්න පුද්ගලයෙකුට පවා මෙවැනි අකුසල සිතුවිල්ලක් ඇතිවීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අකුසල සිතුවිල්ල ඇති වෙන යම් තාක් ඔහු අපාය පැත්තට ගමන් කරනවා. ඒක තමයි අකුසල සිතුවිලි නරක. ඒ සිතුවිල්ල හිතන වෙලාවට කොච්චර ආසාවෙන් සිතුවත් දැන් ලෝභ සාගත සිතක් නම් චන්ද රාගයේ තියෙනවා නම් බොහොම ආසාවෙන් තමයි ඒක මතක් වෙන්නේ. කැමති දෙයක් හැටියට මතක් වෙන්නේ. ඒ කොච්චර ප්‍රියමනාප දෙයක් වුණත් ප්‍රතිඵල දෙනකොට දුක් විපාකයි. අනිත් එක යම් තාක් වේලාවකට ඒ සිතුවිල්ල තමන් තුළ ඇති වෙනවා නම් ඒ තාක් වේලාවට අපි නිවනින් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගමන් කරන්නේ. අන්නේ ආකාරයට ඒ අකුසල සිතුවිල්ල ගැන තියෙන දෝෂය හිතන්න කියලා කියන්නේ. වැරද්ද හිතන්න කියලා කියව තියෙනවා. හරියට ලස්සන වෙන්න කැමති තරුණ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා. ඒ ස්ත්‍රිය හරි පුරුෂයා හරි නිතර කැඩපතකින් බලලා තමන්ගේ රූපය දිහා බලලා සතුට වෙනවලු, මගේ ඇඟ පසඟ මේ විදිහයි කියලා සතුට වෙනවලු. අන්න එහෙම ලස්සන වෙන්න කැමති පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාගේ කර උඩට මැරිච්ච බල්ලෙක්ගේ මලකුණක් හෝ මැරිච්ච සර්පයෙක්ගේ මලකුණක් හෝ මැරිච්ච මිනිස්සෙක්ගේ මලකුණක් හරි ඔළුවේ හරි බෙල්ලේ හරි වැටලා තිබුණොත් කොයිතරම් පිළිකුල් කරනවද ඒ දේ? කොයිතරම් ඒ දේ පිළිබඳ ලැජ්ජ වෙනවද? ඒ කොයිතරම් පිළිකුල් කරනවද? අන්න ඒ විදිහටම ඒ කියන්නේ ඒ පුද්ගලයා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවලු ඒ කුණපෙන් මිදෙන්න. ඒ මලකුණෙන් මිදෙන්න. තමන් තුල ඒ කියන්නේ තමාගේ බෙල්ලේ හරි ඔළුවේ හරි ඇතිලා තියෙන ඒ මලකුණ කොයි වෙලාවෙද මම මේක අයින් කරන්නේ? කොයි වෙලාවෙද මම පිරිසිදු වෙන්නේ? කොයි වෙලාවෙද මම බලාපොරොත්තු වෙන ආකාරයට හොඳ පෙනුම තියෙන පුද්ගලයෙක් වෙන්න කියලා ඒ ස්ත්‍රිය හරි පුරුෂයා හරි නවතින්නේ නැති උත්සාහයක් ගන්නවා. අතරමඟ නවත්තන්නේ නැහැ. දැන් සර්පෙගේ කුණක් තියෙනවා නම් කෑල්ලක් විතරක් අයින් කරලා නවත්තන්නේ නැහැ. ඒ වුණාට අපි මේ නිවන් යන ගමනේ නම් අපි හැම නවත්තනවා. ඒක තමයි සම්පූර්ණයෙන් පිරිසිදු වෙන්න බැරි. බුදුරජාන් වහන්සේ කියන්නේ ඒ නොනවතින උත්සාහයක් තියෙන්න ඕන ඒ අකුසල සිතුවිල්ල නැති වෙනකම්. ඒකයි මේ උදාහරණ දෙන්නේ. ඒ අකුසල සිතුවිල්ල පිළිබඳව ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මේ අකුසල සිතුවිල්ල නිසා මම අන්ධබාල පුතග්ජනෙක්ට සමාන වෙන්නයි යන්නේ. ආරයන් වහන්සේ කෙනෙකුට සමාන වෙන්නේ නැහැ නේ. අකුසල සිතුවිල්ලක් ඇති වෙනවා නම් දිගටම තමන් අන්ධ පුතග්ජනයන්ගේ ගොඩට එක්කව වෙනවා මිසක් ආරයන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ නේ කවදාකවත්. එතකොට ඒ පිළිබඳව ඔහුට ලැජ්ජාවක් තියෙනවා. ඉතින් පිරිසිදු වෙන්න හිත දියුණු කරන්න කැමති මටම මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා කියලා දුකක් ඇති වෙනවා. කනගාටුවක් ඇති වෙනවා. ඒ පිළිබඳව ලැජ්ජවීම සිද්ධ වෙනවා. පිළිකුල් සහගත දෙයක් හැටියට ඒ දේ දකිනවා. දැකලා ඔහු ක්‍රියා කරන්න ඕනෙලු ඒ සිතුවිල්ල නැති කරගන්න. කොහොමද? මේ අකුසල සිතුවිල්ලේ දෝෂය දකින්න. දෝෂය දකිමින් තමයි ඒක අයින් කරන්න කියන්නේ. මොකද යම් තාක් මේ කාලයට මේක ඇති වෙනවා නම් මේ කාරණේ දුක්ඛ විපාකයි. විපාක හම්බෙනකොට නම් ඒකාන්තයෙන්ම අකමැත්තක්ම තමයි හම්බෙන්නේ මට. Tamanට. මේ වෙලාවේ මොන විදියට දැන් මේක පෙනුණත් විපාක හම්බෙනකොට නම් අනිවාර්යෙන් ලැබෙනවත් එක්ක එපා කියලා කිව්වත් ලැබෙනවා. අනිත් එක ලැබෙන අකමැති දේවල්. දුක්ඛ විපාක කියන්නේ ඒකයි. අනික් එක අකුසල්. බුදුරජාන් වහන්සේ නිඳා කරලා තියෙන දේවල්. අතාරින්න කියලා තියෙන දේවල්. වැරදි. කවුරුත් කැමති නැහැ නේ වැරදිකාරයෙක් වෙන්න. ඒ වැරදි දේවල් කරන්න එපා, අකුසල් කරන්න එපා කියලා තියෙන එක. කොහොමද මේක අකුසල් වෙන්නේ? කොහොමද වැරදි වෙන්නේ? කොහොමද දුක්ඛ විපාක වෙන්නේ කියලා කර්මවල ආදීනව නැත්තම් ඵල විපාක දන්නවනම් ගොඩක් ලේසි එක හිතන්න. හිතලා ඉක්මනට ඒක අයින් කරගන්න කියන සිතුවේ. දැන් මේ දෙවෙනි කන්න. පළවෙනියට කිව්වේ කුසල් සිතවිල්ලක් නිතර මෙනෙහි කළ අයින් කරන්න කියලා. දැන් කියනවා ඒක හරි ගියේ නැත්තම්. ඒ අකුසල සිතවිල්ලේම නරක පැත්ත. තමන් කොච්චර පහත් වෙනවද? ලැජ්ජ වෙන පැත්ත. හිතලා අයින් කරගන්න. අන්න එහෙම අයින් කරාම මේ අකුසල සිතුවිල්ල තුනී වෙනවලු, ප්‍රහීන වෙනවා. ඊට පස්සේ විනාශ වෙනවලු. ඊට පස්සේ හිත තමා තුල නවතිනවා. නවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා. කියන්නේ නැවත ඥානයකට සමාධිගත වෙන්න පුළුවන් වෙනවා. සමාධියෙන්න පුළුවන් වෙනවා. අධිචිත්තේ යෙදෙන පුද්ගලයාට තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමත භාවනාවේ යෙදෙන ඥානවලට සමාදින්න පුළුවන් පුද්ගලයන්ට ඥානවලට සමාදින්න බැරි වෙනවා. ඒ කියන්නේ භාවනානි යෝගෙහි යෙදෙන පුද්ගලයාට තමන් කලින් හිටපු සමාධියට එන්න බැරි වෙනවා. ඒ බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ අකුසල සිතුවිල්ල කියන එක. ඉතින් ඒකට නම් ගොඩක් දෙන්න පුළුවන්. අපිට ඒකට පංච නීවරණ කියන්න පුළුවන්. මොන කිව්වත් ඒක අකුසල්ම තමයි. අකුසල් පැත්තේ තියෙන හින්දා තමයි ඒක වෙන්නේ නැත්තේ. මේක කෙලෙස් නැති කරන ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. නීවර නැති කරන ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ නොඑක ආකාරයෙන් මේක සඳහන් කරන්න පුළුවන්. මේ මූලිකවම අකුසල නැති කරන ක්‍රමයක්. මෙහෙමයි දැන් බුදුජන් වහන්සේ ළඟ ඉන්නවා කියන්නේ බුදුගුණ සිහි කරනවා කියන්නේ ඒකයි. බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ මේ පළවෙනි ක්‍රමයේදී ආපු අකුසල සිතුවිල්ලට වඩා වෙනස් කුසල සිතුවිල්ලක් නිතර මෙනෙහි කළා අකුසල සිතුවිල්ල අයින් කරන්න කියලා කියන්නේ. ලෝභ සාගත සිතුවිල්ලක් ඇති වුණත් ද්වේෂ සාගත සිතුවිල්ලක් ඇති වුණත් දැන් බුදුගුණ මෙනෙහි කරනවා වගේ දෙයක් කරොත් එම බුදුරජාණන් වහන්සේ දැන් බුදුගුණ භාවනාව කරලා තියෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තමන් ඉන්න බව දැනෙන පුද්ගලයෙක් වෙලා තියෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්න ආකාරය ඔහුට පේනවා. ඒක තමයි බුදුගුණ භාවනාවේ යම් කිසි මට්ටමකට ආවම තියෙන දේ. ඒ බුදුගුණ භාවනාව ඒත එහෙම වඩලා තියෙනවා නම් මේ වගේ අකුසල සිතුවිල්ලක් ආවහම ද්වේෂසහගත සිතුවිල්ලක් ඇති වෙන පුද්ගලයන්ට පවා දැන් මෙහෙමනේ දැන් මෙතන ඉන්න පුද්ගලයන්ට ද්වේෂය වුණ තරම් තියෙනවා. ඒ වුණාට ධර්මරත්නයට තියෙන ගෞරවය නිසා, සද්ධාව නිසා එකපාරට ද්වේෂමතු වෙන්නේ නැහැ මෙතන යමක් සිද්ධ වුණාට. ඒ වගේම බුදුජන් වහන්සේ ළඟ වැඩ ඉන්න පුද්ගලයෙකුට කවුරු හරි ඇවිල්ලා Tamanට පයින් ගැහුවත් එකපාරටම කේන්තියක් නැහැ. සමහරලාට යන්තම් ඇඟේ ගෑවිලා ගියත් කේන්තින පුද්ගලයෙකුට වුණත් ඒ වෙලෙදී හොඳින්ම ඇඟේ හැප්පිලා Tamanව විසිවෙන්න හැප්පුණත් ඒ පුද්ගලයාට එකපාරට කේන්තියක් නැහැ. මොකද සද්ධාව කියන එකෙන් පැහැදිලි වෙලා තියෙනවා. අපි ගෙසරේ කතා කරා සද්ධාව කියන චෛතසිකයේ බලයට, ඒ කුසල් බලයට තමන්ගේ කෙලෙස් පැහැදිලි වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ටික තැන්පත් වෙලා පැත්තට ගිහිල්ලා අඩියට බැහැලා තියෙනවා. ඒ මතු වෙලා එන ටිකක් වැඩියෙන් කරදර කරන්න ඕනේ වෙනදාට වඩා. මතු වෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. මතු වෙන්න අමාරු වෙනවා. ඉතින් ඒ වගේ අපි ගරු කරන පුද්ගලයෙක් ගාව ඉඳද්දී සාමාන්‍යයෙන් දැන් අපේ දරුවෙකුට වැරද්දක් කියලා දොස් කියන එක වුණත් අපි පාලනය කරගන්නවා. කිවිය යුතු දෙයක් වුණත් ඒ වෙලේ කියන්නේ නැතුව පාලනය කරගන්නවා. තමන්ට වඩා තමන් ගෞරව කරන කෙනෙක් ඉස්සරහා ඉන්නවා. ඉතින් මේ අපි කතා කරන්නේ අනුත්තර ආරණ්‍ය වහන්සේ ගැන. අනුත්තර සත්පුරුෂයන් වහන්සේ සියලුම ආරණ්‍ය වහන්සේලාගේ මූලික පුරුෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම සත්පුරුෂයන්ට අග්‍රපුද්ගලයා, මහා සංඝයා වහන්සේට අග්‍රපුද්ගලයා. මේ අපි කතා කරන්නේ උපරිමය ගැන. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියට තේරෙනවා නම් එතනින් හට අපසල් සිතුල් ටික නැති වෙනවා. ඒක තමයි තත්ත්වය. මොකද අපිට බුද්ධ සංඥාව කොයිතරම් ඇති වෙලා තියෙනවද කියන එක මත තමයි එතන වෙනස් වෙන්නේ. බුද්ධ සංඥාව හරියට තේරුනොත් ඒ සංඥාවම ඇති කෙනෙකුට නිවන් දකින්න. ඒ තරමටම උන්වහන්සේ අග්‍රබුද්ධලේ ස්ථිවිර භික්ෂුවකට අපි ගෞරව කරනවා. බොහෝ දහස් ගණන් භික්ෂූන් ගෞරව කරන මහලු භික්ෂුවකට අපි ගෞරව කරනවා නම් දැන් බුදුජන් වහන්සේ කියන්නේ එවැනි පුද්ගලයෙද නෑ. එහෙම පුද්ගලයෙකුට සමානවත් කරන්න බැරි පුද්ගලයෙක්. ඉතින් ස්ථිවිර භික්ෂුව ගෞරව කළ යුතු පුද්ගලයෙක් තමයි. ඒනට ඊටත් වඩා ගෞරව කළ යුතු මහා ශ්‍රාවකයෝ ඉන්නවා. අසූ මහා ශ්‍රාවකයෝ ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයෝ ඉන්නවා. පසේ බුදුවරුයි. ඉතින් අපි විතරක් නෙමෙයි මේ මහා ඉර්ධි තියෙන දහස් ගණන් ලක්ෂ ගණන් සක්වලවල් පේන බ්‍රහ්මයෝ පවා ගෞරව කරනවා. එවැනි පුද්ගලෙක් තම බුදුජන් වහන්සේ. බුදුරජාන් වහන්සේ කවුද කියලා අඳුර ගැනීමම තනි හේතුවක් නිවන් දකින්න. මොකද උන්වහන්සේ ඒ තරම්ම ආශ්චර්යජනකයි. ඒ තරම්ම විශේෂයි. බුදුගුණ භාවනාවේ ආනිසංසත් ඒකම තමයි. කවදාක්වත් කැඩෙන්නේ ශ්‍රද්ධාවක් ඇතිවීම, කවදාක්වත් හෙලවෙන්නේ නැති ඒ සද්ධාව, එහෙම නැත්නම් ගෞරවය, ධර්මයේ කෙලෙහි තියෙන අචල පැහැදීම, ඒ සියල්ලටම මුල තමයි බුදුරජාන් වහන්සේ අඳුර ගැනීම. ඉතින් ඒ පළවෙනි එකේදී අපිට පාවිච්චි කරන්න කියලා තියෙන ඒ කුසල් සිතුවිල්ල මල් පූජා කිරීමක් වෙන්න පුළුවන්, දස කුසලයෙන් වෙන්න පුළුවන්, දස පුණ්‍ය ක්‍රියාවෙන් වෙන්න පුළුවන්. ඒකෙදී මේ කාරණේ විශේෂයෙන් කියලා තියෙන්නේ බුදුගුණ භාවනාව නැත්නම් දහම් ගුණ සමගුණ භාවනාව, එහෙම නැත්නම් දන්න ධර්මයක් සජ්ජායනා කිරීම කියලා තියෙන අටුවාවේ ඒක විශේෂින්ද. මොකද අපිට කියනවා යම්කිසි භාවනාවක් කරනවා නම් ආරක්ෂක භාවනා හතරක් කරන්න කියනවා. බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා, අසුභ භාවනා, මරණ සතිය. ඒ හතර ආරක්ෂක භාවනා හැටියට කරන්න කියනවා. ඒ මොකද ඒ භාවනා කර්මය කරගෙන යන අතර වාරේ එන සියලුම කරදරවලට පිළියම මේ හතරේ තියෙනවා. කෙනෙකුට නිදිමත හැදෙනවද? ඒකට පිළියම තියෙනවා. කම්මැලි හිතෙනවද? ඒකට පිළියම තියෙනවා. බය හිතෙනවද? එහෙම නැත්නම් සැක හිතෙනවද? අකුසල් ඇතිවෙන වැඩිද? අන්‍ය වගේ ගොඩක් දේවල් වලට පිළියම එතනම තියෙනවා. අමනුෂ්‍ය කරදර එනවද? මනුෂ්‍ය කරදර එනවද? ඒ හැම දෙයකම පිළියම මේ භාවනා හතරේ තියෙනවා. ඒකක්වත් අපිට සුළු කොට දකන්න බෑ ඇත්තට. ඒ විදිහට පළවෙනි ක්‍රමයේදී අකුසල් සිතුවිල්ල අකුසල් සිතුවිල්ලක් නිතර මෙනෙහි කිරීමේ දෙවෙනි ක්‍රමයේදී අකුසල් සිතුවිල්ලේ ආදීනව නරක පැත්ත නුවණින් මෙනෙහි කිරීමෙන් තමයි අයින් කරන්නේ. අන්න ඒ විදිහට අයින් කරාම සමාධිගත වෙනවා. එහෙමත් උනේ නැත්තම් උපන්නා වූ ලෝභ සහගත හරි ද්වේෂ සහගත හරි මෝහ සහගත හරි සිතුවිල්ල අයින් කරන්න බැරි නම් නිතර ඇති වෙනවා නම් මෙනෙහි කරන්නේ නැතුව ඉන්න කියනවා. නෑ මම ඒ දේ හිතන්නේම නෑ කියලා මෙනෙහි කරන එක නවත්තන්න කියනවා. උදාහරණයක් දෙල් තියෙන්නේ ඇස් තියෙන පුරුෂයෙකුට පුරුෂයෙක් ඉදිරියට යම්කිසි රූපයක් හම්බුනහම දකින්න අකමැති වුනහම ඒ පුරුෂ ඇස් පියා ගන්නවලු. එහෙම නැත්තම් වෙන දිහාවක් බලනවලු. අන්න ඒ විදිහට මේ අකුසල සිතුවිල්ල ආවහම ඒ සිතුවිල්ල සිතන්නේ එක නවත්වනවා එහෙම පිළි. එහෙම නැත්තම් වෙන දෙයක් මතක් කරනවා. අහක බලනවා. මෙන්න මේ ක්‍රමයෙන්ු ඒ සිතුවිල්ල අයින් කරන්න පුළුවන් කියන්නේ. එහෙම අයින් වුණාම මේ අකුසල ඇතිවීම අඩු වෙලා නැවතිලා සිත තමා තුළ නැවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා කියනවා. එහෙමත් හරි ගියේ නැත්නම් ලෝභ ද්වේෂ මෝහ යම්කිසි සිතුවිල්ලක් ඇති වුණාම නවත්ත ගන්න බැරි නම් ඇයි මට මේ සිතුවිල්ල ඇති වුනේ කියලා මොකද්ද මේ සිතුවිල්ල ඇතිවීමට හේතුව මොකක්ද? ඒ කියන්නේ සමුදය හේතුව ඇතිවීමට මූල කාරණේ මොකද්ද කියලා හිතන්න. ඒ මොකද යම්කිසි පුද්ගලයෙක් යනවලු දුවනවලු වේගෙ. ඒ දුවනකොට ඒ පුද්ගලයාට මතක් වෙනවලු මම මොකටද දැන් දුවන්නේ කියලා. දුවගෙන යනකොට දැන් ඒ පුද්ගලයා මතක් කළා බැලුවම මේ දුවන්නම අවශ්‍ය කාරණාවක් නෙමෙයිලු තියෙන්නේ. මොකද හැම වෙලෙම වට දුවන්නම අවශ්‍ය කාරණාවකට නෙමෙයි අපි දුවන්නේ. ඒ මනුස්සයා හිතනවලු එහෙනම් හිමින් ඇවිද්දන ඒත් ඇති කියලා. ඊටස් ඇවිදින ගමන් ඒ පුද්ගලයා හිතනවලු ඇයි මං ඉතින් මෙච්චර අයින් ඇවිදින්නේ? නැත්නම් මේ ඇවිදින්නේ මොකද කියලා. ඊට පස්සේ හිතනවලු මේ නෑ ඇවිදින්නම කාරණාවක් නෙමෙයි තියෙන හිටගෙන හිටියත් ඇති කියලා. ඊට පස්සේ ඔහු හිත ගන්නවලු. හිටගෙන ඉන්න ගමන් ඔහු දිගටම කල්පනා කරනවලු මම මොකටද හිටගෙන ඉන්නේ? ඉතින් මෙතන හිටගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන හිටියනම් ඊටත් වැඩිය පහසුයි කියලා. ඊට පස්සේ ඔහු ඉඳ ගන්නවලු. ඉඳගෙන ඉන්නකොට ඔහුට හිතනවලු මොකටද ඉතින් ඉඳගෙන ඉන්නේ ඊටත් වැඩිය පහසුයි ඇල වෙලා කියනවා කියලා. ඊට පස්සේ ඔහු ඇල වෙනවලු. මෙන්න මේ විදිහට මේ ඇත්තටම හේතුව මොකද්ද? මූල කාරණේ මොකද්ද කියලා හොයනකොට දැඩි ක්‍රියාව ලිහිල් වෙලා අඩු වෙනවා කියලා කියනවා. මේ විදිහට දැන් අකුසලය ගැන හිතන්න පටන් ගත්තොත් අකුසලය ගැන මොකක් හරි දැන් ලෝභ සාගත දෙයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ওই කාරණේට ওই තරම්ම ලෝභ වෙන්න ඕනේද? කැමති වෙන්න ඕනේද? එහෙම නැත්නම් ওই කාරණේට ওই තරම්ම තරහ ගන්න ඕනේද කියලා මෙනෙහි කරනකොට ටික ටික හිත තුනී වෙනවා. දැඩි අකුසල් ගතිය නැති වෙනවා. මොකද මේක මේ මට විතරක් වෙන දෙයක් නෙමෙයි කියලා කල්පනා වුණත් මේක සාමාන්‍යයෙන් හැමෝටම සිද්ධ වෙන දෙයක් බොහෝ තැන්වලදී. එහෙනම් මේ මටත් මමත් මේ එක්කෙනෙක් විතරයි මම මේ විශේෂම පුද්ගලයා නෙමෙයි කියලා හිතනම හිත තුනී වෙනවා. මේ විදිහට දැන් අර මූල කාරණය හොයාගෙන යනකොට ඒ අකුසල ඇති වෙන එක ටික ටික තුනී වෙලා අඩු වෙලා නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සෙ හිත තමන් තුළ නැවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හතරෙනි ක්‍රමය. ඊටත් පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ ක්‍රම හතරෙන්ම ලෝභ සිතුවිල්ලවත්, ද්වේෂ සිතුවිල්ලවත්, මෝහ සිතුවිල්ලවත් අයින් වුණේ නැත්තම් ඒ භික්ෂුව විසින් යටි දත්තැන්ද උඩු දත්තැන්දට තියලා දිවෙන් උඩු තල්ල තද කරලා හයියෙන් හනු තද කරලා මේ අකුසල් සිතිවිල්ල මෙතනම නවත්තනවා කියලා දැඩිව අදිෂ්ඨාන කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දත්තැන්ද උඩු දත්තැන්ද යටි දත්තැන්දට තියලා තද කරලා දිව උඩුතල්ලට තියලා පද කරලා මේ මොහොතේම මේ අකුසල සිතිවිල්ල නැති කරනවා කියලා දැඩිව අදිස්ථාන කරන්න කියලා බුදුන් වහන්සේ කියනවා. ඒ අකුසල සිතිවිල්ල තවන්න කියලා. හරියට බලවත් පුරුෂයෙක් දුබල පුරුෂයෙක්ගේ හිස හරි කඳ හරි පහසුවෙන් ඇදලා වෙහෙසට පත් කරනවා, තද කරනවා, නැත්නම් යම් කිසි කරන්න කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දුර්වල පුරුෂයෙක් වහුණාම ප්‍රබල පුරුෂයෙකුට කරන්න කැමති දේ කරද හැකියි. අන්න ඒ වගේ තමන් කුසල අකුසල සිතුවිල්ලට වඩා ප්‍රබල එක් වෙන්න කියලා මෙතන කියන්නේ. අකුසල සිතුවිල්ල යට කරගෙන නැගී හිටින්න කියලා. සිතුවිල්ල පරාද කරන්න කියනවා. එරෙහිව නැගී හිටින්න කියනවා. අන්න එහෙම විශේෂයෙන් අකුසල් සිතුවිල්ලට කරදර කරලා වෙහෙසටපත් කරලා සිතුවිල්ල ගැන ඒ විදිහට ක්‍රියා කරාම ඒ සිතුවිල්ල නවතිනවා. ඒ සිතුවිල්ල මුල හොයන්නත් කියලා කියනවා එතන. ඊට පස්සේ මෙන්න මේ ක්‍රමයෙන් මේ ක්‍රමයේ අනුගමනය කරාම ඒ සිතුවිල්ල තුනී වෙලා නැවතිලා අකුසල සිතුවිල්ල ඇතිවීම නැති වෙලා සිත තමා තුළ නැවතිලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ක්‍රම පහ තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න කියන්නේ අකුසල සිතුවිල්ල නැති කරන්න. මොනවද? කුඩා අණයකින් ලොකු අණයක් ගලවනවා වගේ නිතර බොහෝ වාර ගණනක් ගහලා ලොකු අණේ ගලවනවා වගේ කුසල සිතුවිල්ලක් මතක් කරලා අකුසල සිතුවිල්ල නැති කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අකුසල සිතුවිල්ලේ නරක පැත්ත හිතන්න ඕන. දෝෂය හිතන්න ඕන. දුක්ඛ සහගත බව, නින්දා සහගත බව, පිළිකුල් සහගත බව හිතන අයින් කරන්න. එහෙමත් නැත්නම් මෙනෙහි කරන්නේ නැතුව ඉන්නවා. ඇස් දෙක පියාගත්තා වගේ, අහක බැලුවා වගේ. එහෙමත් නැත්නම් මූල කාරණේ හිතන්න ඕන. ඇයි මේ සිතුවිල්ල ඇති වෙන්නේ? මේ සිතුවිල්ල සිතන්නම අවශ්‍යද? මට වෙන දෙයක් කරන්නම බැරිද කියන වගේ දේවල් මතක් කරලා බලන්න. එහෙමත් නැත්නම් යටි දත්තෙන්ද උඩු දත්තෙන්ද තියලා පද කරලා දිව උඩු තල්ලේ තියලා පද කරලා අකුසල සිතුවිල්ල යට කරගෙන තමන් නැගී හිටින්න ඕනේ. අකුසල සිතුවිල්ල බලේ නවත්තන්න ඕනේ. මෙන්න මේ ක්‍රම පහ කළාම ඒ අකුසල සිතුවිල්ල නැති වෙනවා කියලා තියෙනවා. තුනී වෙලා නැති වෙලා සිත තමන් තුළ තැම්පත් වෙලා, කියන්නේ තමන්ට තමන් තුළ සම්පෘක්ත භාවයක් ඇති වෙනවා කියන එක තමයි මේ තමන් තුළ හිත නවතිනවා කියන්නේ. ඊට පස්සේ සිත තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විතර්කයන් පිළිබඳ මේ ක්‍රම පහ බහුලව භාවිතාන කරලා පුරුදු කරලා පුහුණුව ලැබලා හොඳින් පුහුණු කෙනෙක් හැටියට වශීභාවයට පැමිණලා කියලා මම කියන්නේ. අන්න ඒ වශීභාවයට පැමිණිච්ච පුද්ගලෙක් ඉන්නවා නම් මේ ක්‍රම පහ බොහොම ලේසියෙන් පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වුණොත් එහෙම ඒ පුද්ගලයා කැමතිනම් විතරළු යම් සිතුවිල්ල සිතන්නේ. ඒ පුද්ගලයා කැමති නම් විතරළු ඒ සිතුවිල්ල සිතන්නේ. ඒ පුද්ගලයා අකමැති නම් ඒ සිතුවිල්ල එහෙම් පිටිම අයින් කරන්න තරම් ඔහුට හැකියාවක් තියෙනවා. මොකද මේ ක්‍රම පහම ඔහු පුරුදු පුහුණු කරලා තියෙන නිසා. යම් සිතුවිල්ලක් කැමති නම් හිතනවා, අකමැති නම් හිතන්නේම නැහැ. අන්න ඒ පුද්ගලයාට කියනවලු සුෂ්ණාව නැති කරා කියලා. සංසාරයේ පිළිබඳ සංයෝජන නැත්තම් සංසාරයට මුසු කරන සංයෝජන මුලින් උදුරලා දැම්ම කියනවලු ඒ පුද්ගලයා. මානය මනාව දුරු කළා කියලා කියනවලු. දුක කෙලවර කළා කියලා කියනවලු. සංසාරේ කෙලවර කරගත්ත කියන එක තමයි කියන්නේ. මේ ක්‍රම පහ හරියටම පුරුදු පුහුණු වුණොත් ඒ පුද්ගලයා සංසාරයෙන් මිදෙනවා. සියලු දුකෙන් මිදෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කරාම ඒ භික්ෂූන් සතුටු සිතින් භාගතුන් වහන්සේගේ නිර්දේශනා අනුමෝදනා. විතක්ක සංඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය.